සුද්ධාස්තක කියන්නේ අට මොනවද කියලා පැහැදිලි කර දෙන්න ක්‍රමයක් ඉල්ලීමක් තියෙනවා. කර්ම ශක්තිය සහ භව ශක්තිය රැඳී සිටින්නේ විශ්වයේ කොතනද කියන තවත් ප්‍රශ්නයක් අපි කයින්ක අරගන්න ඕනේ. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා මේ නම් අටකින් හඳුන්වනවා රූපයක් සමග පවතින රූපයන්ගේ බිදලා බිදලා ගියොත් අන්තිම ඉතාම කුඩා කොටස. මේක සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ, සර්වඥ ගෝචරයි. අන්තිම කුඩා කොටස කිසිම උපකරණයක් නෑ දකින්න. කිසිම කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට දිවසර පේන්නේ නෑ. ඒ තරම් සියුම් වන අනාවරණ ඥානියක් ඇති ලෞතර බුදුරජාන් වහන්සේටයි මේවා පේන්නේ. පෙන්ලයි විග්‍රහ කරන්නේ. අන්නේ ආකාරයෙන් හට ගන්නවා ඉතලා භූත කොටස් හතරක් කියලා. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා. මෙන්න මේ භූත රූප හතර කියලා දෙයක් ඉතලා හට ගන්නවා අති සියුම්. මේක හට ගන්න ආකාරය පොත්වල විග්‍රහ කරලා තියෙන හැඟවිලා තියෙනවා. ඉතලාම මේවා හටගන්නේ මනසේ ගති ලක්ෂණ වශයෙන්. අතීතයේ ලෝකයක් ඇසුරු කරලා තිබිලා ඒ ඇසුරු කරපු ලෝකයේ යම්කිසි ස්වභාවයක් හිතට ආවට පස්සේ ඉබඳු වන්නාව ස්වභාවයක් යලි මට ඇතනම් කියලා ඒකේ ඇලුම් කරන බැඳෙන මානසිකත්වයක් ඇති වෙනවා. ආපෝ ලක්ෂණේ කිව්වේ ඔන්නේ ස්වභාවය. හිතේ ඇලුම් කරන ලක්ෂණ මේ ලෝකේ හොඳයි කියන දෘෂ්ටිය එනකොටම අවිද්‍යාව සම්බන්ධයි. අවිද්‍යාව නිසා තීරණයක් වෙනවා ඇලුම් කිරීමේ මානසිකත්වය. ඕකිනා ආපෝ ගතිය කියලා. ඒක රූප නෙමෙයි. ඇලුම් කිරීමේ මානසිකත්වයේ ආපෝ ගතිය. ඊළඟට තියෙනවා. ඒ දැනෙන ඇලුම් කරපු දෙයක් තියෙනවා, ප්‍රිය කරපු දෙයක් ලෝකේ අපි දැකපු දෙයක් තියෙනවා නම්. ඒක යලි යලි ඔප්නම් වල. යලි යලි ප්‍රබෝධියටපත් කරලා. ඒකේ ස්වභාවයේ භුක්ති විඳින්න බලාපොරොත්තුවක් එනවා. අපි මේකට කියනවා යලි යයි තෙද ගන්නනවා. තේජස් ගන්නනවා. ඒක ප්‍රබෝධ කරන ගති ලක්ෂණ. ඉතින් අපි දැකපු යම් ආස්වාදිත යම් වස්තුවක් ඒකේ එවඳු දෙයකට යලි යලි හිත බැඳගින්න. එවඳු දෙයක් යලි යලි හොප් කර කර ගන්න ගති ලක්ෂණ නිසා තේජෝ ගති ලක්ෂණිය. ඒතර ඊළඟට ඒකේ තව දෙයක් තියෙනවා. ඒක ගෙවෙන්නේ කියවෙන්නේ කොට නගා ගන්න ඕනේ. එක එක විදිහට පත් කරලා ඒක දින ආස්වාද ගන්න බලන්න ඕනේ. ඒ අතර මේ අතර සැලෙන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ අතර මේ අතර පරිවර්තනය කිරීම බලන ගති ලක්ෂණිය. මෙන්න මේකේ තියෙනවා වායෝ ගති ලක්ෂණිය. ඒක ස්පර්ශ කරමි. ඒක භුක්තිය ලබා ගන්න ආශ්‍රයයට ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ ගතිගතේ තියෙනවා ඒක බැඳිලා. ඒක තමන්ට අවශ්‍ය කරන්නා වූ තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නා වූ දියබ්බාරපත් කරන ගන්න ගතිය පට අවිහා පටවි ගති ලක්ෂණි. ඔන්න ඔය ගති ලක්ෂණ හතරක් අවිද්‍යාව නිසා ගොඩනගෙනවා අතීතයේ ගොඩනගිච්ච ලෝකයේ පිළිබඳව අදහස් හතරක් නැවත මතුවට ගොඩනගා ගන්න. ඊට පස්සේ ඒක තව ওই අතීතයේ යමක් ඇසුරු කරදී ප්‍රියන මනාපන ඒක නිතරම වර්ණනා කරන්න හිතෙනවා. අන්නේ ගති ලක්ෂණේ වර්ණ ගති ලක්ෂණයක් හිතට එනවා. ඒක ගෑවි ගෑවි ආස්වාද විඳින්න හිතෙනවා. යලි යලි ගෑවිලා අන්ධ වීමට කියනවා. ගෑවිලා ඒකෙම ඇඳෙනවා නේද? යලි යලි ඇඳෙන්න ඕනේ ආස්වාද විඳින්න. ඒකේ ආකාරය ගන්නවා යලි යලි හිත හිත. ඒක කියනවා ගෑවිලා ඇඳෙන ගැතින ගන්ධ ලක්ෂණේ කිවි ඔන්න ඔබට. ඊට පස්සේ ඒක දාලා විනිහකට යන්න බෑ. ආස්වාදයේ වැදිරා හැදිරා ඉන්න හිතෙනවා. එතකොට මනස දීර්ඝ වූ ඥාන ශක්තිය යොමු කරන්න හිතෙන්නේ නැහැ. ලෝකී යථාර්ථය බලන්න අසාරත්වයේ විනිහ කරන්න හිතෙන්නේ නැහැ. ඒකෙම ඇලිලා. ඒකෙම ඇලිලා ඉන්න හිතෙනවා. පිට යන්නේ නැතුව. රස්ස වෙනවා කියලා කියන්නේ නිතරම කෙටි වෙනවා, එතරම් නවතිනවා. ওই ගති ලක්ෂණයක් එනවා. ඒ රස ගති ලක්ෂණය කියව ඔබට. ඊට පස්සේ නැවත වාරයක් මෙහෙම දෙයක් නැවත නැවත බල බලා ජනිත කරගන්න හිතෙනවා. ඒ තුනේ යලි යලි පවතින. ඕ ජා කියන්නේ ආරම්භ කරලා ජනිත කරගන්න පවත්ත ගන්න. භවයි ජාතිය කියන එක ඕ ජා. භවයක් වූ ජාතියක් වී ගොන්න ගා ගන්න හිතෙනවා. නිර්මාණය සහ නිර්මාණය කරපු ජාතිය. හද හදා බලන් හිතෙනවා. හද හදා ගොන්න ගා ගන්න හිතෙනවා. හිතේ මෙන්න මේ ගති රසන අටක් එනවා. අවිද්‍යාවෙන් හතරයි, තෘෂ්ණාවෙන් හතරයි. අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තෘෂ්ණාව යම් තැනකද අවිද්‍යාව එතන. අත්‍යල් බැඳගත් දහම් දෙකක් නිසා අවිද්‍යාවී ගති හතරයි, තෘෂ්ණාවී ගති හතරයි, හිතක් හටගැනීමේ ආරම්භ වෙනකොට අතීතයේ විච්ඡ රූපයක් අරමුණු කරලා ඒ හිත හටගන්නකොට චිත්තජ රූප නැගෙන පටන් ගන්නවා. අන්න මේ ලෝකේ සුද්ධාශ්‍රක වශයෙන් හිතට ආපු හිත හටගත්තාම හිතෙන් ජනිත කරනවා ආකාර රූපයක්. අන්න ඒක තමයි භෞතික රූපයක මුල, සුද්ධාශ්‍රකයක මුල. ඒ જાතික හටගැනීමේ ශක්තියක් ගැප් කරලා ඔය අටේ න්‍යායට අනුකූල ශක්තියක් ගැම්බිලා න්‍යාත්‍තික වලය කියලා එකක් බලගැන්දිලා හට ගන්නවා සුද්ධාෂ්ටකයේ මුලට. හට ගන්නේ යමක් නිස්පාදනය කරන්නද අපි ආස්වාද විදපු ද්‍රව්‍ය වස්තුව ඒ ආකාරයෙන් නිස්පාදනය කිරීමේ ශක්තියක් ගැප් කරගෙන තමයි අර සුද්ධාෂ්ටක නිස්පාදනය වෙන්නේ. ඒක හරි බලවත් විශාල ශක්තියක්. ඒක අවස්ථාවෙන් අවස්ථාවට කැටි වෙවි ඇවිදilla අපි බලාපොරොත්තු වෙච්ච වස්තුව නිස්පාදනය කරගන්න ශක්තිය ගන්නවා. ඉතින් ඒක ක්‍රියාත්මකයි. එයා සුද්ධාෂ්ටකේ ඊළඟ අවස්ථාවේදී සුද්ධාෂ්ටකයන්ගේ එකතු වෙලා මහ ඒ භූත රූප කියන්නේ ඔය කියන සුද්ධාෂ්ටක. ඒ භූත රූප එකතු වෙලා එන මහා භූතයක් හැදෙනවා. මහා භූත කියනකොට ඊට වඩා ගණී බවන අවස්ථාවක් පටලයක් වාගේ. මහා භූත මට්ටම තව ඉක්මොලේ අපි ආස්වාදින්න මට්ටමේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ධාතු බවට පත් වෙනවා අනිසැරි. එතකොට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා වන්න ධාතු, වන්න ගන්ධ රස ඕජා කියලා ওই ධාතු සුද්ධාත්මක ධාතු හතරට ආවේනිකච අනික ආකාර හතරත් එක්කලා බැඳෙනවා. බැඳිලා හිටන් ඒකට ගැලපෙන වස්තු නිපද වෙනවා. ද්‍රව්‍ය වස්තු වශයෙන්. ඊපස්සේ ඊළඟ අවස්ථාවේ ඒ වැහැකිතුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙච්ච ආස්වාද විදින යම් කිසි දෙයක් නිස්පාදනය වෙන්නේ. එතන අපි වස්තු අපිට ආස්වාදින ගන්නට සකස් වෙලා ඉවරයි. පෑහිලා ඉද්ද වෙනවා කියන්නේ නැවතිලා අවස්ථාවට ආව නැවතුණා පෑහිලා හිටියා දැන් මේ පැහුණා ඉදුණා කියලා කිව්වේ ඕකයි. අන්න ඉතින් අපි භුක්තිය ලබා ගන්නවා. ওই භුක්තිය ලබා ගන්න ලෝකේ හැදෙනකොට සුද්ධාශකයන්ගෙන් ආරම්භෙලා ඔවා ගණී බවන්ල හැදෙන ක්‍රමවේදය තමයි කිව්වේ. හරි ගැඹුරු යෝග මේ ලෝකේ හැදෙන හැටි. හිතෙන් ලෝකේ පහළ වෙලා හිතෙන්ම හැදූ දේ ගණී බවන් රූප වාටපත් වෙලා ඒව ඇසුරු කරලා නැවතත් ආස්වාද භුක්තියටපත් වෙන ක්‍රමයක්. අන්තිමට බලනකොට හිතම විතින් ගොඩනගෙන දෙයකින් හිත භුක්ති දෙන හිතවිලි ගමන තමයි යන්නේ. භෞතික ලෝකයක් නිස්වාදිනේ කරන්නේ හිතෙන්මයි. එහෙම ලෝකයක් හිත නැත්නම් භෞතික ලෝකෙකුත් නැහැ. හිතෙන්ම නිස්වාදිනේ කරගෙන ඒවාම භුක්ති දෙන ආයතේ ගේවිලා කියන අතුරු දහන් වෙනවා. හිතෙන් කරපු පවතින එකක් නෙවෙයි. නමුත් ඒක නවත්තන්නේ නැහැ. හිතෙන්ම යරි ලෝකයේ ඉදිරි අවස්ථාව වතු කරනවා. ආයතේක ඒ හේතුවෙන් ගොඩනගිනවා. ඒක භුක්ති දෙන තව ටිකක් ඉදිරියට යනවා. ඔනි හිත කීම ගොඩනගෙන ගා හිතත් ගොඩනගෙන ගා එන ගමන. හිත කියන එකත් ගොඩනගනවා. හිත කීම හිත ගොඩනගනවා හිත කීම ලෝක ගොඩනගනවා. ගොඩනගෙන ඉකෙත්පත් වෙලා භුක්ති විඳිනවා. ආයිත් එකින් ඉදිරියට ගොඩනගනවා. ඒ නිසා ගොඩනගෙන තාක් කාල ලෝක සත්‍ය පොදුවේ පොදු ලෝකය පොදු කය පොදු සිද්ධිය හැදෙයි භුක්තිය හැදෙනවා දිගට ලෝකේ කියලා එකක්. යන ක්‍රමයේ එකයි. මේ කර්ම ශක්තිය හා භව ශක්තිය ඇඳී සිටින්නේ විශ්වයේ කොතනද? මේ විශ්වයේ කියලා කියනකොට අපි දකින්නේ මේ භෞතිකව හටගත්තු කොටස විතරයි. දැන් විශ්වයේ කියලා කියනම මේ මනෝ විශ්වයේ තමයි පළමුව තියෙන්නේ. මනෝ විශ්වය කියන්නේ එක. භෞතික විශ්වය කියන්නේ එකකින් හටගත්ත චිත්තද රූපයන්ගෙන් හටගත්ත ලෝක විශ්වය. මේ ලෝක විශ්වය විතරයි අධ්‍යක්ීමර තියෙන්නේ. මොකද පංචේන්ද්‍රිය කොටස හරියට. මනෝ විශ්වය අධ්‍යක්ීමට ඉන්න ආධ්‍යාත්මික වැටහීමෙන් ඉන්න ඕනේ. ආධ්‍යාත්මික වැටහීම එනකොට තමයි ඒ ශක්ති විශේෂ පිහිටන්නා වූ තේ දැනෙන මට්ටමට එන්නේ. ඒ දැනෙන්නේ දැනීම වශයෙන්. දැනෙනවා මිසක් දැනෙන ලෝකේ වෙනයි. භෞතික ලෝකේ වෙනයි. දැනෙන්නේ කොහේදී විලත්? දැන් ඇහුවත් එහෙම අපිට හොයාගන්න බෑ තියෙන දේ. අපේ මතකයන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. පොඩි කාලේ මට යමක් වුණා. මතකද? මතකයි. කොහෙද තිබුණේ මතකයි? මනෝ ලෝක කියන්නේ දින එච්චරයි. ඒක මොලේ තිබුණා කියන්න බෑ. ඒ දන්නේ නැති හින්දා කියන එක. ඒක තියෙන්නේ මනෝ ලෝකයේ තුන. මේ මනෝ ලෝකේ ඔහෙ තියෙන හැවම මතක් කරපු දෙන සියලු දෙන හිතු ගාම හරි. කොන්චි කාලේ මොනවද මතක? පාරේ යනකොට වැටුණා. වාහනේ දහුව එඳ ගියා. ඔච්චිලා කඩයින වෙලා ඔච්චිලි පදින ඔළුව පැලුණා. ඉතින් මම ගහකට කලින් ගියා තාල් කී මට ගැහුවා. ඔවගේ එක එක විවිධ මතකයන් තියෙනවා. මගේ පොත ඉරුවා. ඉතින් ඒ කාලේ මගේ පෑන්තර කැඩුවා මගේ පෑන කැඩුවා පොඩි එකේ ගහලා මේ විවිධ මතකයන් එදා පටන් ගෙන තියෙන විශේෂ දේවල් කෙල්ල තරහ වුණා කොල්ල තරහ වුණා කෙල්ල යාළු වුණා කොල්ල යාළු වුණා අම්මා ගැහුවා තාත්තා ගැහුවා ඉතින් විවිධාකාර දේවල් මතක වෙච්චා මතක් කරලා බලන කොහෙද තිබුණේ ඒ තැනුත් මතකයි කොහෙද ඔක වුණේ ආවල් ගමේ ඒ ගම දැන් තියෙනවාද? ඒ ගමේ නමත් වෙනස් කරලා. බලපුවාම ඒ කිව්ව ප්‍රදේශයේ මහා බුල්ඩෝසර් දාලා නැන කැරපිල දාලා කපලා ඔක්කොම කළා. ඒ වැත්තේ මහවිරු මහ විදාල බිල්ලිමක් හදලා. අපි දිවිච ගේති විචේ. ඒක විචේක මතකයි. නෝ ගියේ ඉතන නැහැ. ඒ පරිසරයත් වෙනස් වෙනවා. නෝ මනසේ පරිසරය වෙනස් වෙලා නැහැ. අනේ මනෝලෝකේ තියෙන්නේ. මේ මනෝලෝකය කියන එක තමයි අපි කියුවේ නාම ලෝකය කියලා. මේ නාම ලෝකේ නාම විශ්වයක් තියෙනවා. නාම විශ්වය අනන්තයි. අනන්ත නාම විශ්වය අනන්ත සංසාරිය පටගෙන කරගුවා. අනන්ත නාම විශ්වය තියෙනවා. එතනින් තමයි අපිට අවශ්‍ය අරමුණු එන්නේ. ඒ අරමුණු වලම තමයි භුක්ති විඳින භෞතික ලෝකයකට මඟ පාදා ගන්න. ඒ භෞතික ලෝක මට්ටමේ ඉඳගෙන ඒ නාම ලෝක මට්ටම දකින්න බැහැ. ටිකක් එහාට යන්න වෙනවා. ඒ නාම ආවහම තමයි ඒක වැටෙන්න පටන් ගන්න. මේකට කියනවා අති කම්ම භව අති උපපති භව කර්ම භවෙ පිටන්නේ වෙනාම නාම විශ්වේ උපපති භවයට අවශ්‍ය වෙනකොට මේ කියන රූප විශ්වයක් තියෙනවා මේ ලෝකෙට මේ භෞතික විශ්වය කියලා මේ කියන එක ඒකේ සුදුසු තැනක ඊ අවශ්‍ය කර්ම ශක්තියෙන් රූප නිර්මාණය වෙලා අන්න ඒකෙන් සකස් වෙනවා මේ ලෝකෙ. ඒක තමයි උපපති භවය. උපපති භවය නිසා උපපති ජාතිය හට ගන්නවා. කර්ම භවය තමයි ඔය සත්‍ය ඔය කොම හැදිලා තියෙන්නේ. ඒක තමයි භවෝ ද්විදෝ භවයේ දෙආකාරයි. කම්ම භව උපපති අති කම්ම භව අති උපපති භව කර්ම භවයක් තියෙනවා උපපති භවයක් තියෙනවා අපි යන්නේ ඒකට. මේ කර්ම භවය තමයි පිහිටන්නේ. කර්ම භවේ නාම ලෝකය. මේ නාම ලෝකයේ තියෙන තැන් වෙන් කරන්න බෑ. මොකද රූප ලෝකය වගේ ඉඳ ප්‍රමාණයක් ඒකට අවශ්‍ය නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන යන කොටස් ගස්වැල් වලට කෙසේ සම්බන්ධ වේද කියලා මේ අහන්නේ. එමේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම කියන එක අපි අර ඉස්සෙල්ලා කිව්වා නාම ධර්මයන්ටයි තියෙන්නේ. එතන රූප ධර්මයන්ට සම්බන්ධ වෙලා තියෙන ඉවෙන් අයිති කොටසක් තියෙනවා රූපස්කන්ධයට නාම වශයෙන් ගත කොටසකුත් සම්බන්ධයි. එතකොට මේ වයින් ගස්කොලන් ආදීන සිද්ධ වෙන්නේ භෞතික වශයෙන් ඉන්නා වූ රූප. ඔකර උපමාවක් කියනවා නම් අපි ගිනි පෙනෙලි තියෙන එක යකඩ කෑල්ලක් දානවා. ලිපකට. ටිකක් වෙලා ගියාම ඒකත් ගිනි පෙනෙල්ල වාර. යකඩ කෑල්ලෙත් අගර හත් වෙලා ගින්දර තියෙනවා. ගිනි පෙනෙලිත් අගර ගින්දර තියෙනවා. දැන් මේ දෙකේම ගින්දර දෙ ආකාරයේදී එක වාගේ පේනවා. යකඩ කෑල්ලක් ගිනි පෙනෙල්ල වාගේම හත් වෙලා ඒකේ රසනේ තියෙනවා. දාලා තියෙන පත් වෙන ගිනි පෙනෙල්ලක් රසනේ තියෙනවා ඒ වගේම. අරගෙන බලපුවාම ගිනි පෙනෙල්ල ඇතුලේ තියෙන ඉන්ධනයෙන් පත්ති වෙන්නේ. ගිනි පෙනෙල්ල ගැප් වෙලා තියෙන එක. ඒක උරාගෙන තමයි යකඩ කෑල්ල හත් වෙලා තින්නේ ඒ වගේ තිබුණාට. ඒ යකඩ කෑල්ලේ ඉන්ධන නැහැ. හැබැයි ඉන්ධන වල රස්නේ උරාගෙන ඒකත් අර වගේ යකඩ කෑල්ල ගිනි පෙනෙල්ල වගේම පේන්න තියෙනවා. මෙන්න මේ වගේ. ගස්කොළන් වල පාර දිනවද අපි හැවටෙනවා. අපේ මනසකින් නිකුත් කරපු ශක්තිය උරාගෙන ඊට අනුකූල වන්නා වූ කම්පියුටර් ක්‍රියාත්මක වෙනවා වගේ තමයි ගස්කොළන් වල දැනීම් හැඳින්ින් කියන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැනෙනවා හැඳිනවා වගේ අනික් කාට තිබුණාලු. ඒවට දැනෙන හිතක් හැඳිනෙන හිතක් නැහැ. ඒ දැනෙනවා නම් හැඳිනෙනවා නම් ඒවා චෛතසික. චෛතසික තියෙනවා ඒකාන්තයේ විඥානයක් තියෙන්න ඕනේ. නැත්නම් ගස්කොළන් වල විඥානයක් තියෙනවා කියොත් ධර්ම විරෝධී. ගස්කොළන් කියන ඒවා යම් කිසි විදිහක අපි හදලා තිබ්බ ක්‍රමවේදයන්ව ක්‍රියාත්මක වෙන ඒවා. යම් කිසි විදිහක අපි අද තියෙන කාලේ හිටව පෙන්වලා තියෙන උපකරණ තමයි කම්පියුටර් කියන්නේ. රොබෝවලු. ඒකෙත් කම්පියුටර් ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට අපිට දෙන්න පුළුවන් ඉස්සෙල්ලා දත්තය දුන්නාම මේ දත්තයට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක්. ඒකත් ඒකේ හැදිය හැකියි. අපි සංඥාවක් දෙනකොට ඒක ප්‍රතිසංඥාවක් දෙනවා. අපි දුන්න හැටියට ක්‍රමවේදයට අනුව. බැලලා අපි සද්දයක් වලත් එහෙම මේක ඊට අනුකූල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවයි ගස්කොළන් වල තියෙනවා එහෙම හටගත ක්‍රමයක්. අපි සංඥාවක් දෙන්න ප්‍රතිචාරයක් දක්වලා ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඕකේ දැකලා ගහට හිතක් තියෙනවා කියලා සමහර අය රැවටෙනවා. එහෙම තියෙනවා ලෝතර බුදුරන් වහන්සේ අනාවරණඥාණයෙන් ඒක දකිනවා. දැකලා පෙන්නන මේ ගස්කොළන් වලත් මේ සත්ත්වයින්ට වගේ සැරිසැරීමක් තියෙනවා. බව ගමනක් තියෙනවා. ඒක දැන කිමැල්ලාම කරගත පින්පව් තියෙනවා ගස්කොළන් වලත් කියලා එහෙම කියන ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම දේශනා කොතකනකවත් නැහැ ගස්කොළන් වලට හිතක් තියෙනවා කියලා. නමුත් දේශනා කරලා තියෙනවා පැරණි මිනිසුන්ගේ මතයක් තියෙනවා. මේ ගස්කොළන් කියන්නේ අර්ධ ජීවීන් කියලා. ජීවී කියලා මිනිසුන්ගේ මතයක් තියෙනවා. එහෙනම් මිනිසු හරි අකමැති ගස්කොළන් කපනවට. එනිසා ඒ වගේ මිනිස් තරකොළ පාකගෙන යනවට. ඒ නිසා ඒ සත්තු ඒ ජීවීන් කියලා හරගෙන කොටසක් මේ ඉන්නවයි බමුණු අතරේ ওই මතයක් තියෙනවා. මෙන්න මේ නිසා නිග්‍රහ කරන භික්ෂුන්ටත් මේ වස්කාරය යනකොට තරකොළ පාකගෙන දළු තරකොළ පාකගෙන යන්න එපා. මේ භාග්‍යවතුන්ගේ ශ්‍රාවකයෝ මහා නීච වැඩ කරනවා, මේ ජීවීන් විනාශ කරනවා කියලා ඒ මුලා අදහසින් එහෙම කියනවා. ඉතින් ඒ නිකන් මිනිස්සු මුලා වෙලා මිනිස්සු පව් කරවා ගන්නවා. ඕක නොකර පැත්තක හිටියා කියලා ඔබලාට කිසි ප්‍රශ්නකුත් නැහැ. මාර්ගය බලාගෙන ක්‍රමවේදිකුත් තියෙනවා මේ දවස්වල. මේ වැහි කාලේ. ඒක ඉඳ වස්තුවේ සමාදන් ගිරා ඉඳන් ඉන්න පැත්තක. එදාට යන්න පාව ගමන් කරලා ඒව උගස් කොලම් පා ගන්න එපා කියලා. ඔහොම ක්‍රමයක් දුන්නා. ඉතින් ජීවීන් දිනනක බුදුරණහන්සේ කිව්වේ නැහැ. ඒවා ජීවීන් කියලා. මිනිසුන්ගේ මතයක් තියෙනවා. ඒවා ජීවියක් තියෙනවා කියලා කෙනෙක් වෙන්නේ නේද? ඉතින් ඒ නිසා ඒවට ජීවියක් තියෙනවා කියන්නේ හැවටුමා. දන්නවනේ බුදුරණහන්සේ දන්නවනේ සතෙක් මෙල ගහක් වුණා. එහෙම කියන එකක් තියෙන්න ඕනේ. එහෙම එකක් වෙලා නැහැ. ගහක් මැරලා හිටන් සතෙක් වුණා. එහෙම හේකුත් නැහැ. දේශනාවක වචනකවත් නැහැ එහෙම දෙයක්. මිනිසෙක් මෙල බල්ලෙක් වුණා. එහෙම බල්ලෙක් මෙල හිටන් මිනිසෙක් වුණා, දෙවියෙක් වුණා, ගෙම්බ මැරලා දෙවියෙක් වුණා. එහෙම යා තියෙනවා. කොස් ගහක් මැරලා හිටන් දෙල් ගහක් කියලා උපන්න කියලා එහෙම එකකුත් නැහැ. කොස් මගේ මිනිහෙක් මෙල කොස් ගහක් කියලා උපන්න කියලා එහෙම එකකුත් නැහැ. ඒ නිසා අපි දකින්න ඕනේ ධර්මයේ තියා තියෙන දේවල් තියෙනවා, ජීවි සහ ජීවි දේව ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් ගස්කොලන් වලට වේදනා සංඥා සංකාර විඥාන අර කර්මජ රූප කියන කොටසක් තියෙනවා. උතුජ රූප. උතුජ රූපයන්ගේ ගැබ්බෙච්ච ශක්ති විදියට තියෙනවා අර පොදු කර්ම ශක්තියේ වේග. හිතකින් නිකුත් කරපු සත්වයක වශයෙන් ගොඩනැගිච්ච ආධ්‍යාත්මයේ මතුවෙච්ච හිතකින් නිකුත් කරපු වේගයන් නිසා විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වඳු ඊට අනුකූලව. ඒක අති ලක්ෂණේ ගස්වල තියෙනවා.